ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සත්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මහරගම පන්සල පාර නොම්බර 159/52 ඒ නිවසේ පදිංචි දමින්ද සොයිසා මහතා සහ ඉරේෂාද සොයිසා මහත්මියතුළු පවුලේ සැම විසින්. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිස වන මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් ජුනි මස දෙවන දින 20 වන විවාහ සංවත්සරයේ සමරන දමින්ද සොයිසා මහතාට සහ ඉරේෂාද සොයිසා මහත්මියට සාර්ථක යුග දිවියක් ගත කිරීමට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබන අතර එම දෙපළට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. මෙම වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සෙනුකද සොයිසා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් දියණියන් දෙදෙනාගේ ඇතුළු පවුලේ සැමගේ ව්‍යාපාරික හා අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කරනවා. ධර්ම දේශනාවට සහභාගී වන සියලු දෙනාටත් ශ්‍රවණය කරන්නා වූ පින්වතුන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිස වන උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් පරලොව සපත් රමණිද සිල්වා මෑණියන්ටත් ප්‍රේමසිරිද සොයිසා පියාණන්ටත් අගම්පොඩි චූලරතන මින්ඩිස් මහතාටත් දේවරාදුර ගීතාද සිල්වා මෙතිනියටත් දේවරාදුර දාසින්ද සිල්වා මහතාටත් මුරුක්කුආදුර සීලවතීද සොයිසා මෙතිනියටත් චමින්ද සොයිසා සොහොයුරාටත් ඇතුළු පවුලේ සියලුම දෙනා නමින් පරලෝ සපත් සංසාරගත ඥාතීන්ටත් මේ ධර්මදානමය කුසල් අනුමෝදන්ව භවකාමී සසර සැපවත්ව උතුම් වූ නිර්වාණාව බොහෝදේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥා නාලිකාවේ සියලුම දෙනාටත් මෙම ධර්මදානමය කුසල් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පින්වතුන් කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළ වදාළ පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට තව තවත් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාවත් නිදුක් නිරෝගී දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ වෙලාවේ මේ පිනුතුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ඉගෙන කටයුතු කරලා තිබෙන්නේ මහරගම පන්සල පාර නොම්බර 159/52 ඒ නිවසේ පදිංචි දමින්ද සොයිසා මහත්මා, ඉරේෂාද සොයිසා මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේ ඉගෙන කටයුතු කරන්නේ. ඒ පින්නතුන්ලා හැම දෙනාටම අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ අපි හැම කෙනෙකුටම ධර්මය අවශ්‍ය වෙන්නේ අපට මේ ජීවිතය එපා වෙනවා. මේ යන විදියට වැඩි කල් යන්න බෑ, එපා වෙනවා. දැනුත් අපිට එපා වෙලා තියෙනවා. එපා වෙනකොට අපි අලුත් අලුත් ඒවා හොයනවා ඉතින්. හරි එපා වීම මේ සමනය කරගන්න අපි අලුත් අලුත් ඒවා හොයනවා. අලුත් අලුත් අරමුණු හොයාගෙන යනවා. එකම දේ මත පිහිටා ඉන්න අපි කැමති නැහැ. එනිසා අපි කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැහැ. මේ තරුණ දරුවෝ ඔලුවට ගන්න ඕන කිසි කෙනෙක් මත විශ්වාසයක් තියන්න හොඳ නැහැ. දැන් අපි හිතනවා ඔයා මං වෙනුවෙන් ඉඳීවි, මං ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා හිතුවට එහෙම විශ්වාසයක් තියන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් නෙමේ අපිට තියෙන්නේ. මොකද අපිට අපේ හිතවත් විශ්වාසයක් නැහැ. ඉතින් වටේ ඉන්න අයගේ සිත් කොහොමද විශ්වාස කරන්නේ? ඉතින් ඒකට හේතුව තමයි මේ අපේ සිත දැන් අපිට අර එපා වෙන්නේ. එපා වෙනකොට අලුත් අලුත් ඒවා හොයාගෙන යන. ඒත් එපා වීමේ බරපතල කමක් ආවොත් එහෙම සමහරට මේ නිකන් කෝචියට පනින්න හිතෙන්න පුළුවන්. බිල්ල වැළඳා ගන්න හිතෙන්න පුළුවන්. වස බොන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ගොඩාක් ඒවා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නෙම ධර්මයක් නැතිකම. ධර්මයක් නැතිකමට තමයි එහෙම ගොඩාක් කලාවට හිතෙන්නේ. නැත්නම් ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ හොඳ ශ්‍රාවකත්වයක් අපිට තිබ්බනම් අපිට කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? එතකොට මේ එපා වීම කියන එක අපිට හැම කෙනෙකුටම වෙන දෙයක්. ඉතින් අපි ඒක දන්න නිසා අපි නම් අපි ළඟට එන කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ ඕනෑමට වඩා. බම්බලෝ සමාඩ බෙහෙ බොම මේ සහරී ශ්‍රද්ධාවෙන් ඉතින් බොම ගෞරවයෙන් යටහත් පහත් වෙනවා. ටික දවසක් යනකොට එයා වෙනස් වෙනවා. එයා වෙනස් වෙන්නේ මේ අපේ මොකක්වත් ප්‍රශ්නිකට නෙමෙයි. ඒක තමයි මේ හිතේ ස්වභාවය. මොකද මේ සිත හැම වෙලාවකම අලුත් වෙනවා. ඒ සිත අලුත් වෙන ප්‍රමාණයට අපිට අලුත් වෙන්න බැරිකම තමයි තියෙන්නේ. සිත හැම වෙලාවකම අලුත් වෙනවා. එහෙම සිත හැම වෙලාවකම අලුත් වෙනකොට අපිට අලුත් වෙන්න බැරිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔන්න ඕකට තමයි බුද්ධ ශාසනයේ අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ ওই ටිකට. සිත අලුත් වෙනවා. ඒ සිත අලුත් වීමත් එක්ක අපිට අලුත් වෙන්න බැරි වෙලා තිනවා. අපි අර පරණ தත්ත්වයත් එක්කම විමසන කමක් තියෙනවා. එතකොට අපි තුල මේ අවිද්‍යා සහගත මන්දගාමී කමක් තියෙනවා. නමුත් සිත සීග්‍රාමි. සිත උද්වේගකාරී. හැම වෙලාවකම අලුත් වෙනවා. එතකොට මේ හැම වෙලාවකම අලුත් වීම කියන එක අපිට හිතා ගන්න බැරි වුණාම අපිට මොකද වෙන්නේ? ජීවිතය අර අපි තුල මන්දගාමිකමක් තියෙනවානේ. අවිද්‍යා සහගත පසුබෑමක්, පසුගාමිත්වයක් අපිට තියෙනවා. එතකොට අපිට වෙන්නේ පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි, ජීවිතේ පහ වෙනවා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට කවදාවත් ජීවිතේ පහ වෙන්නේ නැහැ. මොනතරම් මිහිරි අත්දැකීම් වලට යා මුහුණ දුන්නත්, මොනතරම් අමිහිරි අත්දැකීම් වලට යා මුහුණ දුන්නත් එයාට කවදාවත් මේ බුද්ධ ශාසනය තුල එපා වෙන්නේ නැහැ. ජීවිතේ කවදාවත් එපා වෙන්නේ නැහැ. දැන් ඔයාලට හිතෙන්නේ මේ සිත ගැන, සිතේ මේ ශීඝ්‍රගාමී වෙනස් වීම සහ නිරන්තරයෙන් අලුත් වෙන එක දන්නේ නැති වුණාට පස්සේ ලෝකයේ මත උගුළු විශ්වාසයේ තියෙනවා. ලෝකයේ මත විශ්වාසයේ තියෙනවා. නෑ බය වෙන්න දෙයක් නෑ. මං වෙනුවෙන් අහවලා ඉන්නවා. මං වෙනුවෙන් එයා ඉන්නවා කියලා බොහොම බරපතල ලෝකයේ මත විශ්වාසයේ තියෙනවා. ඉතින් ලෝකේ මත විශ්වාසයේ තියාගෙන යා වැඩ කරනකොට අපේක්ෂා බංගත්වයට යනවා. මොකද මේ සිත හැම වෙලාවකම අලුත් වෙනවනේ. අලුත් වෙනකොට අර වෙනස් වෙනවා. කවදාවත් එයා බලාපොරොත්තු විදියට නැහැ. ඒතකොට මෙන්න මේ தත්ත්වය හොඳට තේරුම් ගන්න ලෝකෙට බැරි වෙන නිසා තමයි ලෝකේ දික්කසාද වුණත් වැඩි වෙලා තියෙන්නේ. විවාහ දෙදරා යෑමේ නඩු ලෝකෙ ගොඩාක් වැඩිද? ඒ කාලේ මිනිස්සු මේක දැනන් හිටියා. මේක ලෝකේ දැනන් හිටියා. දැනගෙන ඉතින් ඒගොල්ලන්ට යම් අවබෝධයක් ඇතුළේ හිටියා. අනිත් එක තමයි දැන් අපි දෙගොල්ලෝ අතරම හොඳට ධර්මයක් තිබ්බොත් එතකොට මේක අවබෝධයෙන් යන්න පුළුවන්. දැන් බිරිඳටත් සද්ධාව තියෙනවා, මහත්තයටත් සද්ධාව. එතකොට හරිය යන්න පුළුවන් මේ ගමන. ඇයි සද්ධාවෙන් යා හැම වෙලාවකම? සද්ධාව කියන්නේ අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිචා ප්‍රසාදේනේ. එතකොට යා හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ අනුව තමයි බලන්නේ ප්‍රශ්නේ දිහා. එතකොට හරීම කරුණාවන්ත විදියට ප්‍රශ්න දිහා බලන්න. අපිට එහෙම කරුණාවන්ත විදියට ප්‍රශ්න දිහා බලන්න බෑනේ. එනිසා තමයි ම්ලේච්ඡත්වයක් අපේ ඇතුලේ නිර්මාණය වෙන්නේ. ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ අපි ධර්මයක් නැතිකමට. ඒ කියන්නේ දැන් සමහර අය කියනවා දැන් ඇයි මේ මෙච්චර මිනිමරා ගන්න මේ බුදුරජාණන්සේගේ ධර්මය කුත්තියද. ඒක මේ ධර්මීය ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මීය පාවිච්චි කරලා නැහැ. එයන්ට සද්ධාව නැහැ ඇත්තටම. ඒකයි මේ පුංචි කාලේ ඉඳලා මේ පොඩි දරුවන්ගේ පවා හොඳට සද්ධාව හදන්න ඕන. සද්ධාම් පාසල් ලැබුවට වැඩක් නැහැ. දහම් පාසල් කියන්නේ එච්චර ලොකු සාර්ථක වැඩපිළිවෙලක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ දහම් පාසල් හොඳයි ඉතින්. බුදුරජාණන් වහන්සේගේ පරම්පරාව, යශෝදරාවගේ පරම්පරාව වගේ නාම මරෝ මේව ඕවනේ උගන්වන්නේ. එතේ ඒවත් ඉතින් නරක නෑ. පන්සල්ට ගිහින් උදේ කාලේ වරුවක් විතර ඉන්න එකත් හොඳයිනේ. තාර වෙහෙර විහාරස්ථාන ඇසුරු කරගෙන හිට මෙහෙට ඇවිද ඇවිද ඉන්නෙකුණත් නරක දෙයක් නෙමෙයි. ගෙදර ඉන්නවට වඩා ඒක හොඳයි. හැබැයි මේ දහම් පාසල් ගියා කියලා කෙනෙකුට ශ්‍රද්ධාව හැදින්නේ නැහැ ඇත්තටම. මේ දැන් මෙතන මෙතන ඉන්න අය 170ක් විතර දහම් පාසල් ගියපුවායි. නමුත් ඔයාලට එහෙම ශ්‍රද්ධාවක් නැහැනේ. ඒක එන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ස්වයං ගවේෂණයක් කළාම. පොතේ තියෙන එක කියව ගත්තාම නෙමෙයි. තොරර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ආවට පස්සේ, ධර්මයේ කෙරෙහි ගෞරවයක් ආවම, සංඝයා කෙරෙහි ගෞරවයක් ආවට පස්සේ ඒ ගෞරවණීය බව එයා තුල ප්‍රකට වෙනකොට එයා බුදුරජාණන් වහන්සේ වදාළ විදියට පොඩ්ඩක් හිතන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට එයා කල්පනා කරන්න ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය බිහි වෙච්ච ආර්ය මහා සංඝයානුව වැඩ කරන්න ගන්නවා. ඒ වැඩ කරන්න ගන්නකොට එයාට අර මේ සිත ගැන හොඳට තේරෙන්න ගන්නවා. දැන් අපි සිත ගැන මොනවද දන්නේ? අපි මොකුත් දන්නේ නැහැ. අපි මේ අපේ සිත හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. දැන් ඔයාලගෙන් ඇහුවොත් මම සිත හැදිලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නේ නැහැ. ඒතර ඔයගොල්ලන්ට සිත මේ සකස් වීම බුද්ධ ශාසනය පෙන්වා දෙන මේ පණිවිඩය ගැන ඔයගොල්ලන්ට කිසිම අදහසක් ලොකුවට ඇත්තේ නැහැ. හැබැයි මේක තේරුම් ගත්තාම ඔයාලා ලෝකේ විශ්වාස කරන්නේ නැහැ. ලෝකේ විශ්වාස නොකරන කෙනෙක් තමයි ඇත්තටම ලෝකයෙන් එතර වෙන්නේ, ලෝකෝත්තර වෙන්නේ. ලෝකය විශ්වාස කරන කෙනෙක් කවදාවත් සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. ලෝකේ විශ්වාස කරගත්ත කෙනෙකුට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ලෝකය පිළිබඳ අවබෝධ කරපු කෙනෙක් තමයි සත්‍ය අවබෝධය කරා යන්නේ. එතකොට මේ බුද්ධ ශාසනය ඉතා ප්‍රධාන දේ තමයි අවබෝධය කියන එක. දැන් අපිට හිම අවබෝධයක් නැහැ ඇත්තටම. අපි දිනදා ජීවිතේ ගෙවනවා. ගෙවන එක ඇතුලේ අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා මේ ලෝකයේ මත බරපතල විශ්වාසයක් තියාගෙන ඉන්නවා. බාහිර தත්ත්වයේ මත විශ්වාසයක්. ඉතින් ඒ බාහිර தත්ත්වයේ විශ්වාස තියාගෙන ඉන්නකොට බාහිර தත්ත්වේ මොකද වෙන්නේ? පෙරලෙනවා අනිත් පැත්තට. අනිත් පැත්තට පෙරලෙනකොට කෑ ගහලා අඬන්න වෙනවා. ධර්මයක් තියෙන කෙනා අඬන්නේ නැහැ කවදාවත්. ඇත්තටම ධර්මයක් තියෙන කෙනාට ඇඬින්නේ නැහැ. එයා අමානුෂිකයි නෙමෙයි. එයාට කඳුළු වෙන්නේ නැහැ ධර්මයක් තිබ්බාම. ඒ කියන්නේ මේ දුක ගොඩාක් අඩුයි පින්වත්නි ධර්මයක් තිබුණාම. ධර්මයක් තියෙන තැන දුකට අවකාශය නැහැ. දැන් හොඳට බලන්නකෝ අපි මේ දුක කියන එකෙන් කොච්චර පීඩා විඳිනවද කියලා. දුකෙන් අපි මහා බරපතල පීඩිත තත්වයක් අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ දුකෙන් බරපතල විදියට මිරිකුණු ජීවිතයක් අපිට තියෙන්නේ. එතකොට දුකෙන් අපි බරපතල විදියට පීඩිත ජීවිතයක් නම් අපිට තියෙන්නේ මේ පීඩිත ජීවිතය ඇතුලේ මේ බුද්ධ ශාසනය පෙන්වා දෙන ධර්මාර්ථය තුළ අපිට මේ පීඩිත ජීවිතෙන් ගැලවෙන්න ධර්මේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද බුද්ධ ශාසනය හැම වෙලාවකම කියන්නේ ලෝකේ මත විශ්වාසය කරන්න එපා කියලා. එතකොට ලෝකේ මත විශ්වාස කරන්න නැත්නම් මොනවද විශ්වාස කරන්නේ? පින්වත්නි ලෝකේ මත විශ්වාස කරන්න බැරියයි. ලෝකේ මත විශ්වාස කරන්න බැරි මේ ලෝකෙ හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සමහරට ඉන්ද්‍රිය ගෝචරම නැහැ. ඇහැට පේන්නෙම නැහැ. වෙනම වෙනස් වීම හැම වෙලාවකම වෙනස් වෙනවා. මේ රූපේ හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ ඉච්චර. එතකොට මේ රූපේ හැදිලා තියෙන්නේ ප්‍රධාන සැකිල්ල තිබුණාට මේක හැදිලා තියෙන්නේ ගොඩාක් රූප කලාපවලින්. ඒක ඉන්ද්‍රිය අධ්‍යක්ීමක් නෙමෙයි ඇත්තටම. මේ රූපේ හැදිලා තියෙන ගොඩාක් රූප කලාප වලින් ඒවා නිතරම බිඳෙනවා. ඒවා නිතරම බිඳිලා 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 ඒවා නිතන් නිරන්තරයෙන් බිඳෙනවා. ඒ බිඳීමේ කූට ප්‍රාප්තිය විදියට තමයි පින්වත්නි ඒක නිරන්තරයෙන් බිඳෙනවා. ඒ බිඳීම නිසා තමයි පින්වත්නි මේ සෑහෙන කාලයක් යනකොට වියපත් වෙන්නේ. එකපාර වයසට යනව නෙමෙයි. අපිට නිකන් කාලෙකින් දැක්කාමනේ තේරෙන්නේ වයසට ගිහින් දැන් නම්
කියලා නෑ නෑ ඒක නිරන්තරයෙන්ම වෙච්ච එකක්. හැම වෙලාවකම රූපේ බිඳි බිඳි යනවා. අලුත් අලුත් රූප පරම්පරා ඇති වෙනවා. එතකොට මේ රූපේ නැවත නැවත සමුදේවි මේක හරි අමුතු වැඩක් වෙන්නේ. අපි තුල සිද්ධ වෙන දේ හරි අමුතු දෙයක්. ඒ කියන්නේ මේ අපි නිරන්තරයෙන් වියපත් වෙනවා. ඇයි මේ රූපේ නිරතුරුව බිඳි බිඳි යන්නේ? ඒක අපිට නිකන් ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි. ඉතින් එහෙනම් මේ භෞතිකත්වයත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. භෞතිකත්වයත් නිරන්තර ඉතින් වෙනස් වෙනවා නම් වෙනස් වීම පදනම් කරගෙන කොහොමද අපි වෙනස් වෙන ලෝකයක් විශ්වාස කරන්නේ? ඒ නිසා ලෝකෙ කිසි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති මට්ටමට ඇතුළ හදාගන්න. එතකොට දුක එන්නේ නැහැ. ලෝකේ මත විශ්වාසයේ තිබ්බට පස්සේ දුක එන්නේ. ඇයි? විශ්වාසයේ තිබ්බහම ඒ විශ්වාස කරගත්ත ලෝකය පරිස්සම් කරගන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. එතකොට හැබැයි මේ මේ විශ්ව මේ මේ ජීවිතයේ අවබෝධය කියන එකට යන්න හරි ලේසි. අපි හැමෝගෙම එක වගේ ಗುಣධර්ම තියෙනවනේ. ඒක මහ වාසනාවක්. දැන් නෝනායි මහත්තයයි දෙන්නගෙම එක වගේ ශ්‍රද්ධාව තියෙනවනේ. එක වගේ වීරියක් තියෙනවනේ. හොඳට සිහිනුවන දෙන්නගෙම තියෙනවනේ. පිළිවෙත් පුරන්න දෙන්නටම උවමනාවක් තියෙනවනේ. ඒක පෙර පිනක්. මහා විශාල පිනක්. එහෙම බිරිඳක් නෝන මහත්තයට හම්බෙන්නේ, එහෙම මහත්තෙක් නෝ නෝනට හම්බෙන්නේ, යාගේ පිනකට එහෙම හම්බෙයි. නමුත් එහෙම අය අපිට හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ තරුණ දරුවන්ට එහෙම අය හම්බ වෙන්නේ නැහැ. මොකද නොයේක් විදියට මනස ව්‍යාකූල වෙලා තියෙන්නේ දැන්. ඒ ව්‍යාකූල වෙලා තියෙන්නේ මේ කෘතිම ස්වභාවය වැඩිකමට. ලෝකේ කෘතිමත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න ව්‍යාකූලත්වයේ වැඩි වෙනවා. දැන් කෘතිමයිනේ ලෝකේ හොඳට බලන්නකෝ. කෘතිම තත්ත්වයන් තියෙන්නේ, ස්වභාවික තත්ත්වයන් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ කෘතිම තත්ත්වය ඇතුලේ තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. කෘතිම කෑම ගන්න වෙලා තියෙන්නේ. කෘතිම දේවල් මිනිසුන්ගේ සාක්ෂරතාවය ගැන කතා කරන්න වෙලා තියෙන එකනේ. දැන් චීන පහුගිය කාලේ පරීක්ෂණයක් කරලා තිබුණා. චීන ජාතිකයන්ගෙන් 55%ද කොහෙද ලියන්න බැයිලු. ඇයි? ඒක නර කායික චර්යා ගොඩාක් දුර්වල වෙලා. ජංගම දුරකථන වලින් දැන් කිව්වහම ටයිප් වෙනවනේ. දැන් ජංගම දුරකථනේ ලියන්න ඕනේ නෑ නේ. කලින් අපි ටයිප් කරන්න ඕනේ නේ. දැන් එහෙම ඕනේ නෑ. දැන් කලින් නම් මේ මේ මිනිසුන්ට මේ මේ මුලින්ම අතින් ලිව්වා. ඊට පස්සේ අතින් ලියන එක අයින් කරලා මිනිස්සු ටයිප් කරා. දැන් ඒක කරන්න ඕනත් නෑ. කිව්වහම මැසේජ් එක ටයිප් වෙනවා. කෘතිමයි. පුද්ගලයාගේ ජීවිතේ හැකිලෙනවා එකකින්. විස්තරණ වෙන්නේ නෑ ජීවිතේ. එහෙම හැකිලෙන්න හැකිලෙන්න පුද්ගලයා තුළ ඇති වෙන්නේ බොහොම අභ්‍යන්තරික දූෂිත තත්ත්වයක්. ඇයි? අභ්‍යන්තරේ ක්‍රියාශීලී නෑනේ. ක්‍රියාශීලී නැති වෙන හැම වෙලාවකම යා මොකද වෙන්නේ? රෝගී වෙනවා. දැන් හොඳට බලන්න, කායිකව ක්‍රියාශීලී බව නැත්තම් ඒ ක්‍රියාශීලී බව නැති වුණොත් මොකද වෙන්නේ? යලිඩ වෙනවා. එතකොට මේ ක්‍රියාශීලී බව බලෙන් કૃતિමව අපි හදා ගන්නවා. අනේ බලන්න, මේ ක්‍රියාශීලී බවත් કૃતિමයි. මැෂින් එකේ ඇවිදිනවා. કૃતિමයි. එහෙනම් ලෝකේ કૃતિමත්වයේ වැඩි වෙන්න පින්වත්නි, එයාගේ කයත් ලෙඩ වෙනවා, මනසත් කෙලෙස් වලින් ලෙඩ වෙනවා. ඒක ඉස්සරහට බරපතලයි තත්වය. ඒ නිසා ඉස්සරහට කෙලෙස් බහුල වෙච්ච ලෝකයකට තමයි අපිට එකතු වෙන්න වෙන්නේ. ඒ නිසා ලෝකේ විශ්වාස කරන්න එපා. හරි. ලෝකේ විශ්වාස කරන්නේ නැත්තම් අපි මොකද්ද කරන්නේ? අපි ලෝකේ විශ්වාස නොකොට මෙදහත්ව ලෝකේ පාවිච්චි කරනවා. එච්චරයි. හැම වෙලාවකම මෙදහත්. ඒ කියන්නේ සිත මැදින් තියාගන්නවා, මෙදහත්ව තියාගන්නවා. කොයි පැත්තට පෙරළුණත් ප්‍රශ්නයක් නෑ වගේ ඉන්නවා. එතකොට පීඩාවක් නිර්මාණය වෙන්නේ නෑ. පින්වත්නි, අපි අපේ ඇතුළ පීඩාවට පත් කරගන්න හොඳ නැහැ මොන වගේ පදනමක් ඇතුලේ වුණත්. ඇතුළ පීඩාවට අභ්‍යන්තරයේ පීඩාවට දැන් අපි ගොඩාක් අයගෙන වෙලා තිනා මේ අභ්‍යන්තරික පීඩාව වැඩි. මේ පීඩාව නිසාම අපි තුළ මතුවෙන්නේ අසහනකාරීකම. අපි ඉන්නේ බොහොම අසහනෙන්. ඔගොල්ලෝ ඔයගලගේ සිද්දේශ බලන්නකෝ, ඔයගොල්ලෝ කොච්චර අසහනෙන්ද ඉන්නේ කියලා. එහෙම සහනයක් නැහැ හිතට. සහනේ කියන එකට විරුද්ධ වචනේනේ අසහනේ කියන්නේ. අසහනකාරී බවක් මනස තුල තියෙන. මනස හරි කලබලයි. කලබලයි. ඒ කියන්නේ පොඩි දෙයකින් අවුල් වෙලා යනවා. පුංචි දෙයකින් අවුල් වෙලා යනවා. අපේ ඇතුළ ගොඩාක් පීඩාවට පත්වෙල ඇතුළ ගිනි අරගෙන තියෙන්නේ. ගිනි අරගත්ත ඇතුළාන්තයක් අපට තියෙන්නේ. ඒ ගිනි අරගත්ත ඇතුළාන්තයේ ගිනි ගන්න එක ඉස්සරහට තව වැඩි වෙනවා. ඇයි? කෘතිමත්වයේ වැඩි වෙන නිසා. ස්වභාවිකත්වයේ අහිමි වෙන නිසා. ඒ කෘතිම ලෝකයකට තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ කෘතිම ලෝකයේ විසින් අපෝ මහ විශාල අවුලකට දානවා පින්නොත්. පොඩි පහේ අවුලකට නෙමෙයි ලොකු අවුලකට අපි දානවා. දැන් ඕගොල්ලෝ මේ ටික ඔක්කොම අහුවාම තිර මොනවද දැන් කරන්නේ? එක මේ ටික කරලා බලන්න සංසිඳිලා යනවා. පළවෙනි එක මේ පුංචි දරුවන්ට පව මේ දෙමව්පිය උගන්වන්න ඕනේ. පුතේ ලෝකේ මත විශ්වාස කරන්න එපා. ඔයාට ලෝකේ විවිධ අය හම්බ වෙවි. විවිධ දේවල් මුණ ගැහිවි. ඒක දෙයක්වත් විශ්වාස කරන්න එපා. මොකද මේ භෞතිකත්වයත් වෙනස් වෙනවා. මානසිකත්වයත් වෙනස් වෙනවා. ඇයි? හැම වෙලාවෙම සිත අලුත් වෙනවනේ. සිත තරම් වේගෙන් අලුත් වෙන මොකුත් නැහැ. දැන් මෙතන ඔගොල්ලෝ වාඩි වෙනකොට තිබුණු සිතුවිලි ප්‍රවාහය දැන් නැහැ. ඒවා කෝ? ඒ ඔගොල්ලෝ මෙතන වාඩි වෙලා ඉන්නකොට තිබ්බ සිතුවිලි කෝ දැන්? ඒ සිතුවිලි ඉතිරි නැතුව නිරුද්ධ වෙලා කොහෙටද ගියේ? එහෙම හොයන්න බෑ. ඒ සිතුවිලි ප්‍රවාහය එහෙම නිරුද්ධ වෙලා ගිහින් හිතේ. එතකොට මේ ලෝකේ අරමුණු නිසා තමයි සිතුවිලි ජානිත වෙන්නේ. අන ලස්සන දෙයක්. අරමුණු නිසා. අරමුණු වෙන ඒවා දූෂිත නම් සිතුවිලිත් දූෂිතයි. සාමාන්‍ය කෙනෙක් තුළ වෙන දේ. අරමුණු දූෂිතයි නම් දැන් හිතන්නකො මම අරමුණු වෙන්නේ මොනවටද? ඉන්ද්‍රියන්ට අරමුණු වෙන්නේ. දැන් කනට අරමුණු වෙන්නේ මොකද්ද? ශබ්දය. ශබ්දේ දූෂිතයි නම් එයාගේ සිත දූෂණය වෙනවා. දැන් මම ඔයාලට මේ බණ කියන්නේ නැතුව දෝෂාරෝපණය කරන්න කිව්වා. බණ ඉන්න ගියොත් එහෙම නොසෑහින්ද? ඕගොල්ලන්ගේ ඇතුලේ තුල ඇතුලේ සිත තුල සිත දූෂණය වෙනවා. කේන්තිය, දෝමනස්සය, පටිගය හිත තුල ඇති වෙනවා. එහෙනම් අරමුණු දූෂණය වෙන ප්‍රමාණයට සිත දූෂණය වෙනවා සාමාන්‍ය කෙනෙක් තුල. සාමාන්‍ය කෙනෙක් තුල අරමුණු දූෂණය වෙනකොට ඒ අරමුණු දූෂණය වෙන තැනක යගේ සිත දූෂණය වෙනවා. එතකොට දැන් මේකේ මේ ප්‍රශ්නේ වෙන්නේ අරමුණු නිසා සිත දූෂණය වෙන්නේ අරමුණු මත විශ්වාසය තියාන හිටියොත්. ඔගොල්ලෝ මං කියන එක ගණන් ගන්න නැත්තම් හිතන්නකෝ මම මේ මානසික අවුලකින් විශාල ප්‍රශ්නකින් ඔයාලට කියනවා නම් ඔයාලා ගණන් ගන්න එන්නේ. දැන් කවුරු හරි මිනිහෙක් පිස්සු හැදිලා බනිනවා ඔයාලට. එතකොට ඔයාලා ඒ පිස්සු හැදිච්ච මනුස්සයා බනිනකොට ඔයාලා තුල එහෙම දුම්නසක් එන්නේ අනේ ඔය මනුස්සයාට පිස්සුනේ ඒකයි ඔය එහෙම බනින්නේ කියලා සංසුන් වෙනවා. එතකොට ඔයාලා සංසුන් වුණේ බනින වචන ඇහුන් නැතිකම නිසා නෙමෙයි. ඒවා ඇහුණ ඒ විදියටම. එයා බනින වචන ඒ විදියටම ඇහුණා. හැබැයි ඕගොල්ලෝ බාහිර ශබ්දය ගැන ශබ්දේ ඒ විදියටම කණේ වැදුණා. ශබ්දේ හොඳට කණේ වැදුණා. ශබ්දේ සංඥාවත් හිතට වැටුණා. ශබ්දේ අඳුනගත්තා හිතින්. සිතින් අඳුනගන්නේ. සිතින් ශබ්දේ අඳුනගත්තා. හැබැයි අඳුනගත්තට ඔයාලා තුල එහෙම කැළඹීමක් ඇති වුණේ නැහැ. ඇයි ඔයාලා තුල එහෙම පිසු හැදිච්ච මිනිස්සේ බනිනකොට ඔයාලගේ සිත කැළඹෙන්නේ නැත්තේ ඇයි? බාහිර தත්ත්වයේ පිළිබඳ ඔබ ඊටා මඳහත් සිතකින් ඉන්නව එච්චරයි. බාහිර ඒ ශබ්දයේ විදියටම වදින්නේ කනේ. ධාරිතාවේ පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. එහෙන් මෙහෙන් අහගත්ත නෙමෙයි හොඳටම ඇහුණා. බනින බවත් ඇහුණා. බනින එක නිසා ශබ්ද සංඥාවත් හිත තුල හටගත්තා. හැබැයි ඒ ශබ්ද සංඥාව හිත තුල හටගත්තට ඔයාලට අර බනින කෙනා සම්බන්ධව මඳහත් සිතක් තියෙන්නේ. ආයාගේ ඔළුව අවුල් වෙලා ඒකයි. එහෙම බලපු ගමන් ඒ ශබ්දේ විසින් ඔයාලගේ ඇතුළාන්තේ අවුල් කරන්නේ. එහෙනම් පින්වත්නි මේ ශබ්දයේ කණේ වදින එක නෙමෙයි ප්‍රශ්නය. ශබ්දේ ගෙනෙන පුද්ගල භාවයේ දකින්න එකයි ප්‍රශ්නේ. මං කියන එක තේරෙනවද? ශබ්දයේ කණේ වදින එක නිසා අපිව අවුල් වෙන්නේ නැහැ. එයා බැන්න නිසා මට කේන්ති ගියේ කියන එක කියන්න එපාය. මම ඉවසලා ඉවසලා බැරිම තැන මට කේන්ති ගියේ මට මේව අහගෙන ඉන්න බැරි කමට. අහගෙන ඉන්න බැරි කමක් නැහැ නං අර පිස්සෙබ් බනිනකොට අහගෙන ඉන්නේ. මනස අවුල් වෙච්ච මිනිස්සෙක් අපිට පාර යනකොට දෝෂාරෝපණය කළොත් එම අපි ගණන් ගන්නේ නැතුව යන්නේ. අපි ඇතුළ අවුල් වෙන්නෙම නැහැ. ව්‍යාපාදයක්, පටිගයක්, දෝමනස්සයක් අපේ සිත තුල හටගන්නේ නැහැ. ඇයි? අපට අර බාහිර தත්ත්වය පිළිබඳ සිත මෙඳහත්ව පවතිනවා. එයාගේ තත්ත්වය පිළිබඳ. එතකොට අපි හැමෝම අපේ සිත ගැන අවබෝධයක් තිබ්බොත්, ඒ කියන්නේ අපේ සිත විතරක් නෙමෙයි බාහිර කෙනෙක් බණින්නේ, යා හිත හිතනේ බණින්නේ, කවුරුත් හිතන්නේ නැතුව බණින්නේ. දැන් සමහර අය අපිට කියනවා නේද, මේ අනේ මට ඒක වැරදිලා කියවුනේ. කාටවත් වැරදිලා කියවෙන්නේ නැහැ පින්නවත්. ඒක විශ්වාස කරන්න එපා. මට ඒක වැරදිලා කියවුනේ. එහෙම වැරදින්නේ කොහමද? කෙනෙක් සිතින් විතර්ක කර කර තමයි කතා කරන්නේ. දැන් මම මේ කතා කරන වචන මට වරදින්න විදියක් නැහැ. මම හිතලානේ කතා කරන්නේ. හිතන්නේ නැතුව කතා කරන්න බෑ. හැම වෙලාවකම සිත තමයි මම කතා කරන්නේ. එතකොට මං හිතමින් කතා කරනවා. මගේ හිත තුල විතර්ක හට ගන්නවා, વિચાર. ඒ කෙනෙක් ඒ නිසා කෙනෙක් කතා කරන විදිහින් එයාගේ හිත ගැන කියන්න පුළුවන්. කතා කරන විදිහින් හිත ගැන, එයා හැසිරෙන විදිහින් හිත ගැන කියන්න පුළුවන්. ඇයි ඒ? එයා හැසිරෙන්නේ හිතමින්. සිත නැතුව පින්වත් නෑට ඇවිදින්නවත්, වාඩි වෙන්නවත්, මේ හිටගෙන ඉන්නවත් නිදා මොකක්වත් බෑ. ඒ කියන්නේ මේ අත උස්සන්න බෑ පින්වත් නේ හිතන්නේ නැතුව. එතකොට හිත කොච්චර වේගෙන් හටගෙන බිඳෙන්න ඕනද? මේ සිත අතපාත් කරන්න බෑ. මට අතපාත් කරන්න ඕන බවට සිතක් නැත්තම්. ඒතර බලන්න පින්වත් නේ, සිත කොයිතරම් වේගෙන් හටගෙන බිඳෙනවද? මේ ඇඟිලි චලනය කරන්න මට සිතක් තියෙන්න ඕන. එහෙනම් සිතේ වේගය හිතා ගන්න පුළුවන්ද? මම මේ කතා කරන ගමන් මේ මගේ ඇඟිලි චලනය කරනෝනේ. මේ ඇඟිලි චලනය වෙන්නේ නැහැ, මේ කිතා විද්‍යාත්මක කතාවක්. මේ ඇඟිලි චලනය වෙන්නේ නැහැ සිතින් චිත්තකිරිය වායෝ ධාතුව කියලා එකක් නිපදවුවේ නැත්තම්. ඒක සිතින් නිපදවන්නේ. ඒක සිත මුල් කරගෙන තමයි නිපදවන්නේ. ඒකට කියන්නේ චිත්තකිරිය වායෝ ධාතුව කියලා. ඒක ඉතා ගැඹුරු එකක්. භාවනාවේ අත්දැකීම් වලින් තමයි ඒවා ග්‍රහණය කරගන්න පුළුවන්. මේ සිතින් තමයි දැන් මේක බටහිර ලෝකයේ කියයි ස්නායු ක්‍රියාකාරීත්වය අරමෙව වෙන ටිකක් කියයි. ඇත්ත. ඒ ස්නායු ක්‍රියාකාරීත්වයයි ති රූපේට. හැබැයි සිතින් නිපදවන්න ඕන. ඒ වායෝ ධාතුව නිපදවන්න ඕන. මේ ඇඟ ඇතුලේ වායෝ ධාතු කොටස් හැසිරෙනවා පින්වත්නි. වායෝ ධාතු කොටස් හැසිරෙනවා, හයක් හැසිරෙනවානේ වෙනම කය ඇසුරු කරගෙන. උද්දංගම වායෝ ධාතුව, අදෝගම වායෝ ධාතුව, ඒ කියන්නේ උඩට එන වායෝ ධාතුවක් තියෙනවා ඇඟේ. ඒක තමයි ඉක්කාව වගේ වයින්නේ. අදෝගම වායෝ ධාතුව තියෙනවා. ආහාර භව පහළට තල්ලු කරන්නේ අදෝගම වායෝ ධාතුවේ. කන කෑම පහළට තල්ලු කරන්නේ අදෝගම වායෝ ධාතුවේ. ඒ වායෝ ධාතුව කිපුණාට පස්සේ අතුල්ලා ගන්න ආහාර උඩට එන්න පටන් ගන්නවා, වමන යන්නේ. ඒ වායෝ ධාතුවෙන් ඒක වෙන්නේ. මේ බුදුරජාණන්සේගේ ඥානය කියන්නේ පුදුම එකක් පින්නත්. මේ බෝධි පූජා කවි එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේක ලෝකෙට අභියෝග කරන්න බෑ. ඒකයි මේ ලෝකේ විශ්මයෙන් බලාගෙන ඉන්නේ බුද්ධ ශාසනය දිහා. දැන් ලෝකෙ පුදුමෙන් බලාගෙන ඉන්නේ බුද්ධ ශාසනය දිහා. ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල භාග්‍යතුන් හන් සම්බන්ධ ඉතා විශාල උනන්දුවක් දැන් පවතිනවා. එතකොට අදෝගම වායෝ ධාතුව ගැන ආහාර පව පහළට තල්ලු කරන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය ගැන ජීව විද්‍යාත්මක කියවීමක් තියෙන කෙනෙක් කතාවක් කියයි. අපේ මේ කතාව ඉතා පැරණි කතාවක්. අදෝගම වායෝ ධාතුව තම ආහාර තල්ලු කරන්නේ පහළට. වායෝ ධාතුව කිපෙනවා. වායෝ ධාතුව එතකොට වායෝ ධාතුව එළියෙත් කිපෙනවනේ. හොඳට බලන්න, වායෝ ධාතුව කිපුණම වහිනවනේ. වායෝ ධාතුව කිපුණාට පස්සේ පව් ගාලා හුලං ගැහුවේ මේ වටේටම යට මේ සම්පූර්ණ ගෙවල් වහලවලත් එක්ක ගැලවිලා ගියේ. ඇයි? ඒ වායෝ ධාතුව අතර ප්‍රකම්පනයක් ඇති වෙලා, වායෝ ධාතුව අතර කිපීමක් ඇති වෙලා. ඒ කියන්නේ එළියෙත් වායෝ ධාතුව කිපෙනවා, ඇතුළෙත් වායෝ ධාතුව කිපෙනවා. ඉතින් මේක අමුතු දෙයක් නෙමෙයි. ලෙඩ වෙන්නේ ඒකයි. වායෝ ධාතුව කිපුණාම ලෙඩ වෙනවා. එතකොට වායෝ ධාතුව කිපීම නිසා පුද්ගලෙක් අනාථ වෙනවා. ඒ කියන්නේ එහෙනම් මතක තියාගන්න, මේ බාහිර தත්වෙමයි අභ්‍යන්තර தත්වෙ. මේක අමුතු එකක් එහෙම නෙමෙයි. සමහර මිනිස්සු හිතාගෙන මේක මම අමුතු එකක් කියලා. මේක අමුතු එකක් නෙමෙයි. මේ එළියේ කතාවමයි ඇතුළේ කතාව. එළිය තත්ත්වය අපි ඒකනේ, අපි හරිම ස්වභාවිකයිනේ. අපි ඒකනේ මම කියවා කෘතිම වුණ නිසා අපි අවුල් කියලා. අර ස්වභාව ධර්මයේ රිද්මයට අනුව අපි හිතන්න පටන් ගත්තොත්, කල්පනා කරන්න පටන් ගත්තොත්, විමසන්න පටන් ගත්තොත්, අනේ පින්වත්නි අපි කවදාවත් අවුල් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දරුවපව ස්වභාවික කරන්න ඕන. කෘතිම කරන්න එපා. ඒ කෘතිමත්වයේ තියෙන බරපතල තත්ත්වයක් තමයි ජංගම දුරකථනයේට මැබ්බැහි වෙන එක. ඒක නැතුව බෑ වගේ. කෘතිමත්ව ඉතා බරපතල ඇබ්බැහිවීමක් ඒක. ජංගම දුරකථනයේ දරුවාව පුළුවන් තරම් කෘතිම කරනවා. ස්වභාවික කරන්නේ නැහැ. ස්වභාවිකත්වයට එකතු වෙන්න බෑ ඒකේ. තේක මේ පුද්ගලයාට බලපාපු මා විශාල විස බීජයක් ඒක. ඒ කියන්නේ ජංගම දුරකථනයේ පුද්ගලයෙකුට අවශ්‍යයි. ඒක විවිධ සංනිවේදන තත්වයන් විවිධ බෙදේ ධර්මයක් වුණත් අහන්න පුළුවන්නේ. නමුත් ඒ කෘතිමත්වයට ගියාට පස්සේ මනස අවුල් වෙනවා. අවුල් වුණාට පස්සේ අවුල් වෙන ඒවම් හොය හොය යනවා. ජංගම දුරකථනේ හරහා යාගේ අවුල් වෙච්ච තත්වයටම සාධාරණ දේවල් හොය හොය යනවා. එහෙම හොය හොය යනකොට යාගේ ඇතුළ තවත් අවුල් වෙලා යනවා. අවුලෙන් අවුලට පැටලිලා ඉන්නේ අපි දැන්. ඉස්සරහට ඔය අවුල බරපතල වෙනවා. විසඳ ගන්න බැරි තරමට බරපතල. මේක මානව වර්ගයට බරපතල තර්ජනයක් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ தත්ත්වය ඊටාම හොඳින් ඔය පින්තුලා තේරුම් ගන්න. එතකොට තව වායෝ ධාතුවක් තියෙනවා. බඩවැල් අතර හැසිරෙන වායෝ ධාතුවක් තියෙනවා. කුච්චිසය වායෝ ධාතුව කියලා. බඩවැල් වලින් පිටත හැසිරෙන වායෝ ධාතුවක් තියෙනවා. කොට්ටාසය වායෝ ධාතුව කියලා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයට සම්බන්ධ වායෝ ධාතුවක් තියෙනවා. මේ ජීවිතේන්ද්‍රිය රූපේ පවතින දෙයක බලපානවා. ආස්වාස ප්‍රාස්වාසයෙන් නැවතුනොත් මැරෙනවනේ. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස සම්බන්ධ වායෝ ධාතුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ වායෝ ධාතුව ජීවිතේන්ද්‍රිය රූපේ පවත්වනවා. හුස්ම ගන්න එක නැවතුනොත් මැරිලා යනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව ඕන. තව වායෝ ධාතුවක් තියෙනවා අංගමංගානුසේ වායෝ ධාතුව කියලා. ඒකෙන් තමයි මේ චලනය කරන්නේ. අතපය මේ මම දැන් මේ කතා කරනකොට මගේ කට හෙලවෙන්නේ, තොල් හෙලවෙන්නේ, දිව හෙලවෙන්නේ මොකක් නිසාද? අංගමංගානුසේ වායෝ ධාතුව නිසා. ඒ වායෝ ධාතුව හරියට ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ චලනයන් කරන්න බෑ. එතකොට සිතින් වායෝ ධාතුව නිපදවනවා. චිත්තකිරිය වායෝ ධාතුවෙම සිතින් නිපදවන්නේ. සිත කියන්නේ ශක්තියක්. කර්මය කියන ශක්තිය ඇසුරු කරගෙන පවතින සිත. සිත හටගත්තේ කර්මයෙන්. ඒක මේ කරන කර්මානුරූපීව හට ගන්නවා. ඒ නිසා තමයි අපි දක්වන හැම ප්‍රතිචාරයකම ශක්තියක් තියෙනවා. අපි දක්වන ප්‍රතිචාර තියෙන්නේ. මොකද්ද ප්‍රතිචාර? අපි කතා කරනවා. ඒකේ ශක්තියක් තියෙනවා. අපි වැඩ කරනවා. ඒ වගේ ඒ ශක්තිය ඇසුරු කරනවා සිත. ඒ ශක්තිය ඇසුරු කරගෙන සිත නැවත නැවත පිළිසිඳ ගන්නවා. ප්‍රතිසන්දිය කරා යනවා. ඒක කොහෙද යන්නේ කියලා අපි දන්නේ නැහැ. කොහෙද යන්නේ? එන අපි ඉපදිලා තින්නේ අපිම නිර්මාණය කරගත්ත ශක්ති විශේෂයක් ඇතුලේ. අපේ නිර්මාණය අපිමයි, කවුරුවත් නෙමෙයි. මේ නිසා බුද්ධ ශාසනය කියනවා තමාව පිහිට කරගන්න කියලා. අපිමයි අපිව නිර්මාණය කරගෙන. එතැයි අපි හිතනකොට ගැඩනගෙන ශක්තියක් තියෙනවා. අපි කතා කරනකොට ශක්තියක් තියෙනවා. ඒකේ ධන පැත්තටත් ඍණ පැත්තට ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ අපි බනිනකොට ඒකෙන් රැස්දෙන ශක්තිය නැවත නැවත බැනුම් අහන්න පුළුවන් මට්ටමම සිත තුළ පැන නගින විදියට අවකාශය හැදෙනවා. අපි ප්‍රශංසා කරනකොට සසනේ ලෝකෙන් ප්‍රශංසාමයි හම්බෙන්නේ. හොඳට බලන්නකෝ. මේ සිත තමයි පින්වත්නි ලෝකේ මවන්නේ. සිත තරම් ලෝකේ ප්‍රබල සාධකයක් නැහැ. නමුත් ලෝකේ භෞතික විද්‍යාවට සිත ගැන කිසිම කියවීමක් නැහැ. ඒකයි තියෙන අවාසනාව. ඇයි සිත භෞතික නැහෙනි? සිත භෞතික නැහැ. සිත සම්බන්ධ ඔවුන්ගේ තියෙන බරපතලම කියවීම මොළය ගැන විතරයි. මොළය විතරනේ භෞතික. එතකොට මේ භෞතිකත්වයේ අභිභවනය කරපු සිත කියලා මහා ගැඹුරු ආධ්‍යාත්මික ශක්තියක් අපේ ඇතුලේ වැඩ කරනවා. සිතට කරන්න බැරි දෙයක් නැහැ පින්වත්නි. සිතට ජවයේ ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. ලෝකේ ගොඩාක් දේවල් සිතට කරන්න පුළුවන්. ලෝකේ අමාරුම දේ බුද්ධත්වය. බුද්ධත්වයත් සිතට අසාධාරණයි. මේ සිත කියන්නේ හරි ප්‍රබල සාධකයක්. මේ ගොඩක් අය කෘතිමත්වයට අහු වෙලා ඉන්න නිසා සිතේ ධාරිතාවයේ කැපැසිටි එක දන්නේ නැහැ. සිතේ ධාරිතාවේ යාල දන්නේ නැහැ. ඒගොල්ලෝ උත්සාහ නින්නේ ලොකුම ශක්තිය ජංගම දුරකථනය කියලා. ඊට පස්සේ හැම දෙයකටම Tamanට මොබයිල් එක ඕන. හැම දෙයකටම ෆෝන් එක ඕනේ නැත් මොකක්වත් කරගන්න බෑ. සමහර අයට ෆෝන් එක නැත්තම් ගණක් හදාගන්න බෑ. ඒ කාලේ මිනිස්සු හොතට ගණන් හැදුවා. දැන් අද පින්වත්නි අද 10යි 15යි එකතු කරලා 25යි කියනත් එයා ෆෝන් එක අතර ගන්නවා. එතකොට ඒ නිසා ඒ වගේ අපි හොතටම අවුල් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ සිතේ ශක්තිය ගොඩාක් අඩුවෙන් අපි පාවිච්චි කරන්නේ. ඒ සිතේ ශක්තිය හොත්තටම පාවිච්චි කළාම තමයි අරහත්ත්වේ කරා යන්නේ. සිතේ උපරිම තලයේ තමයි අභිසම්බුද්ධත්වේ කියන්නේ. ඒ නිසා මේ සිත පාවිච්චි කරන්න ගන්න. හැබැයි සිත විශ්වාස කරන්න එපා. සිත පාවිච්චි කරන්න. සිත විශ්වාස කරන්න එපා. ඇයි? මේ සිත හැම වෙලාවකම බිඳෙනවා. හැම වෙලාවට දැන් මේ අත ඔසවන්න කියලා හිතක් පහළ වෙනවා. අත පාත් කරන්න කියලා හිත පහළ වෙනකොට ඔසවන්න තිබ්බ හිත බිඳිලා යනවා. එතුරු පින්වත් නී සිතේ ධාරිතාව හිතා ගන්නකෝ. සිත කොච්චර වේගෙන් බිඳිනවා ඒක ඒක තේරෙන්නේ සිත ගැන හුඟක් තේසන අහන්න ඕනේ. සිත හැසිරෙන විදිය, සිතේ ධාරිතාවය, සිතේ තියෙන මේ සිත හටගන්න හේතු ඒව දැනගන්න දැනගන්න තමයි පින්වත්නි මේ මේ ලෝකයේ ගැන හොඳට තේරෙන්නේ. ඇයි ලෝකේ මවන්නේ සිතින්නේ? හොඳට බලන්නකෝ සිතින්නේ ලෝකේ මවාගෙන ඉන්නේ. ඔයාලගේ දරුවව වැටෙන්නේ සිතටනේ. අම්මා වැටෙන්නේ සිතට නෙමෙයිද? අම්මා උපදින්නේ සිතේනේ පින්වත්නි. හැම වෙලාවකම සිතේ අම්මා නැහනේ. ඒ නිසා හැම වෙලාවකම අම්මව හොයන්න හිතෙන්නේත් නැහැ. අම්මව මතක් වුණාමනේ කෝල් කරන්න හිතෙන්නේ. දරුවව මතක් වුණාමනේ කෝල් කරලා බලන්න හිතෙන්නේ. දරුව මතක් වුණ නැත්නම් දරුව ගැන කිසිම අදහසක්, දරුව ගැන කිසිම අයිඩියාවක් නැහැ. කිසිම අර්ථයක් නැහැ. එතකොට දරුවව මතක් වුණාන් පස්සෙම කෝල් කරලා බලන්න ඕන කියලා හිතට වැටහෙන්නේ. එතකොට දරුවව කෝල් කරලා බලන්න කියලා හිතෙන්නේ දරුවාට දරුව මතක් වුණාමනේ. එහෙනම් දරුව මතක් වෙන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ ලෝකේ දරුවෙක් නැහැ. නා දරුවා කියන කෙනත් ඔයාලගේ ලෝකේ නැවත නැවත ඉපදෙනවා. දරුවා සිත තුළ නැවත නැවත නිරුද්ධ වෙලා යනවා. ලෝකේ මැවෙන්නේ මනස තුළ. ඒ මානසික මැවෙන ගතිය තුළ තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. එතකොට මේ වැඩ කරන එක ඇතුලේ අර මානසික ප්‍රවාහයේ බරපතල විදිහට විශ්වාස කරගත්තම වැඩ වැඩි වෙනවා. එළියේ වැඩ ගොඩාක් වැඩි වෙනවා. ඒක විශ්වාස කරගත්තේ නැති වුණාම වැඩ අඩුයි. හොඳට ධර්මයක් දියුණු කරගන්න කෙනාට වැඩ නෑ ඉච්චර. එතකොට ඒ නිසා ඔය පින්නතුන්ලා මූලික දේ තමයි සිත විශ්වාස කරන්න එපා. හැබැයි ලෝකේ තේරුම් ගන්න නිරන්තරයෙන් බිඳෙන බව. ඒ නිසාම ලෝකේ විශ්වාස කරගන්නත් එපා. ලෝකේ විශ්වාස කරගන්න එපා. ලෝකේ සම්බන්ධිතා මැදහත් සිතින් වාසය කරන්න. මැදහත් වෙන්න. එතකොට මැදහත් ඉන්නකොට ලෝකෙ පෙරලෙනකොට කඳුළු වෙන්නේ නැහැ. අපි හරි බයයිනේ කඳුළු වෙනවට. අපි හරි බයයි පින්වත්නි අඬන්න හේතු යදෙනවට අපි කැමති නැහැ. අපි සිනහවට හේතු යදෙනවටයි කැමති. අපි අඬන්න කැමති නැහැ. නමුත් ඔගොල්ලෝ අකමැති කියලා අඬන්න හේතු යදෙන්නේ නැද්ද? ඕනේ තරම් යදෙනවා. පින්වත්නි අපේ සිත ස්වභාවයෙන්ම කඳුළු අප්‍රිය කරනවා. ඒකට කැමති නැහැ, ප්‍රිය නැහැ. සිනහව ප්‍රිය කරනවා. නමුත් සිනහව උපද්දව ගන්න කොච්චර අමාරුද? ඔයාලා යම්තාක් අද වැඩ කළා නම්, ඉගෙන ගත්තා නම්, ඉගැන්නුවා නම්, යම්තාක් ලෝකේ වැඩ කළා නම්, ඒ හැම වැඩක්ම ඔයාලා කළේ ඇයි? පින්නත් ඔයාලා ඒ හැම වැඩක්ම කළේ ඇයි? ඔයාලා ඒ හැම වැඩක්ම කළේ කඳුළු ගලන එක නවත්ත ගන්න. ලෝකේ මිනිස්සු ඔච්චරයි කරන්නේ. සිනහවට අවකාශය හදා ගන්නත් කඳුල නවත්ත ගන්නත් තමයි ඔයාලා ඔය වැඩ කරන්නේ. ලෝකය යහපත්ව තියන්න වැඩ කරන්නේ කවුරුත්? ලෝකය යහපත්ව තියන්න වැඩ කරන්නේ සමාජ සේවය සම්මා. කොහෙද පිනවත් නී සමාජ සේවකයෝ ඉන්නේ? අපි කියනවා නේද ගම්වල මෙයා හරි සමාජ සේවකයා කියලා. බොරු පින්වත් නී, කිසිම සමාජ සේවකයෙක් නැහැ. සිත දිහා බලනකොට එයා එයාගේ ආස්වාදයේ වෙනුවෙන් වැඩ කරනවා. එච්චරයි. එයාගේ ආස්වාදෙන්නේ ඒ විදිහට වැඩ කළාම, පාර සුද්ධ කළාම එයාට ආස්වාදයක් එනවා. එයා පාර සුද්ධ කරනවා. එච්චරයි. සිත ගැන දැනගත්තට පස්සේ පින්වත්නි ලෝකෙ මහා ගැඹුරු අවබෝධයක් එන්නේ. සිත ගැන දැනගත්තාම, සිත ගැන දැනගත්තම ලෝකෙ විශ්වාස කරන්නේ නැහැ. ඇයි? ඇයි සමහර අය කියනවනේ දැන් මෙයා හරි සමාජ සේවකෙක්, හොඳට සමාජය වෙනුවෙන් වැඩ කරනවා. විශ්වාස කරන්නේ නැහැ. එහෙම විශ්වාස කරගන්නේ අපි ওই ඡන්දේ උනත් දෙන්නේ. විශ්වාස කරන්නේ. එතකොට ඡන්දේ උපදින්නේ නැහැ හිත තුල. කැමැත්ත. ඡන්දේ කියන්නේ මොකද්ද? කැමැත්ත. ඒක උපදින්නේ නැහැ හිතේ. ඒක උපදින්නේ. එතකොට එයාට පින්නත් නී ඡන්දේවත් පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ පින්නත් නී. මේ සිත ගැන අවබෝධ කරාට පස්සේ දැන් අපි සෑහෙන කාලයක් ඡන්දේ දීලා නැහැ. මම ඡන්දේ පාවිච්චි කරන හිතේ කියන්නේ මම දන්නේ හරියට. මුළු ජීවිත කාලෙටම ඡන්ද ගැන මට කිසි අදහසක් නැහෙනි. ඒක පාවිච්චි කරන රටාව මන් දන්නේ. මේ සෑහෙන කාලෙකින් මේ ඇඟිලි පාට කරලා නැහැ. එතකොට අර සිත දිහා බලනකොට, සිත අඳුන ගන්නකොට, සිත තේරුම් ගන්නකොට පින්වත්නි, එයාට ලෝකේ කැමැත්ත සහ අකමැත්ත කියලා එකක් ඉන්නේ. එතකොට කැමැති අකමැති තත්ත්වයන් නැතු කොහොමද පවතින්නේ? උපේක්ෂාවක් තිබ්බම හරි සනීපයි ඒක. ඕගොල්ලෝ හිතනවා නේද කැමැති විදියට ලෝකේ තිබ්බම සනීපයි කියලා? නෑ, උපේක්ෂාවයි හරි ආස්වාදජනක. ඒ උපේක්ෂා සහගත ආස්වාදයේ අනිත්‍යයි කියලා බැලුවාම සෝවාන් වෙන්නේ. ආන්න එතනින් එහාට තමයි මාර්ගඵල තියෙන්නේ. එහෙනම් පින්වත්නි, ඔය පින්නතුන්ලා වෙනස් විදියට බලන්න දැන්. ඔගොල්ලෝ බලපු විදියට අනුව, ඔගොල්ලෝ මෙච්චර කල් වැඩ කරපු විදියට අනුව ඔගොල්ලොන්ට සතුටක් නැහැ, මිහිරියාවක් නැහැ, ආස්වාදේ කියලා දෙයක් නැහැ. හැබැයි මේ උපේක්ෂා සහගතකම තිබුණට පස්සේ ගැටුමක් ඉන්නේ. දැන් උපේක්ෂාව කියන එක දැන් උපේක්ෂාව නැති වුණාට පස්සේ තමයි ලෝකේ පෙළන්න ඕන, ලෝකේ මගේ වසඟේ තියාගන්න ඕන, ඔක්කොම එන්නේ එතකොට. එතකොට ලැබුණත් එකයි නොලැබුණත් එකයි සිත මැදහත්ව පවතිනවා. ධර්මයෙන් බලනකොට එහෙම තමයි. දැන් ඒ කාලේ එක වෙලාවක බුදුරජාණන් ස්පින්දපාතේ වැඩියා. වඩිනකොට මේ මිනිස්සු කල්පනා කරලා තිනවා, අද හොඳ පාඩමක් උගන්නමු, අපි දානෙ නොදීමු. ඔන්න මිනිස්සු කල්පනා කළා. ඊට පස්සේ මිනිස්සු කලේ මේ ගෙවල් වල දොර වහගත්තා. ඊට පස්සේ සමහර මිනිසුන්ට කියලා තිනවා කෑම නෙමෙයි වතුරක් දෙන්න එපා කියලා. ඊට පස්සේ මිනිස්සු කතා වෙලා දැන් බලන්න මේ සැලසුම් කරන විදිය, අධර්ම වෙනුවෙන් සැලසුම් කරන විදිය, වතුරවත් දෙන්න ඕනේ. ඒතොර කියන මිනිස්සු කියලා තිනවා නෑ, ලිං වල වතුර තියෙන ලිං වලට අපි පිදුරු දාමු කියලා. මේ මිනිස්සු ඒ ගමේම තියෙන ලිං වලට, ඒක ගමකට පින්නපාතේ වඩනවා කියන ඒ ගමේම ලිං වලට පිදුරු දාලා තියෙනවා වතුර ගන්න බැරි වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉතින් භික්ෂු සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් පින්නපාතේ වැඩම කළා. ග්‍රීස්මේ ගොඩාක් වෙහෙසටපත් වුණා බුදුරජාණන් වහන්සේ. එහෙම පින්නපාතේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ටිකක් දවල් වෙනකොට එක තැනකට වැඩියා. ඊතුරු භික්ෂු සංඝයාත් එතනට එකතු කළා. එකතු කරලා කිව්වා, පින්වත් මහණෙනි, දැන් ඉතින් මේ ගමෙන් අපි පිටවෙමු. බලන්නකො, අරුබුදයක් නැහැ. රජ්ජුරුවන්ට කියන්න ගියේ නැහැ. ප්‍රශ්නයක් නැහැ ඒක. පින්වත් මහණෙනි, අපි මේ ගමෙන් අද දැන් පිටවෙමු. හේතුව මෙහින් අපට කිසිවක් ලැබෙන්නේ නැත. ඒ නිසා පින්වත් මහණෙනි, ලෝකේ ලැබීම කියන්නේ සාමාන්‍ය දෙයක්. බලන්න බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙන විදිය. පින්වත් මහණෙනි, නොලැබීම කියන්නේ සාමාන්‍ය දෙයක්. අධිකම සාමාන්‍යයිනේ. දැන් අපි හිතන්නේ ලැබීම අසාමාන්‍ය එකක්. ලැබෙනවා නම් ඒක අසාමාන්‍ය මහ විශාල දෙයක් විදිහට නේද අපිට හිතෙන්නේ. බුද්ධ ශාසනය එහෙම හිතන්නේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ ලැබීම කියන්නේ සාමාන්‍ය දෙයක්. ලැබෙනවා නේද? ඔයාලට ලැබෙනකොට ඔයාලට හිතෙනව නේද අපිට නැහැ කියලා? බලන්න, යාට ලැබිලා තියෙන අනේ පින්නොත් නී ලැබෙන අය ගොඩාක් ඒක සාමාන්‍ය විදිහට හිතන්නේ. ඔයාලට ඒක අසාමාන්‍ය විදිහ පින්නොත් නී හිතන්නකො, තරු පහේ හෝටලයකින් හැමදාම ලැබෙනකොට මොකද පින්නොත් නීගේ විශේෂත්වය? ඔයාලට බැලුවම තේරෙනවා අනේ බලන්නකෝ මේ මනුස්සය තරුපහේ හෝටල් වලින් නිකන්නේ කියලා. හැමදාම ඔයාලට තරුපන්තියේ හෝටල් වලින්ම තුන් වේලට කෑම ලැබුණොත් බලන්නකෝ ඔක කොච්චර අපිරියා කෑමක්ද කියලා. මහා අප්‍රසන්න කෑමක්ද කියලා. කොස් ටිකක් එක පොල් සම්බෝලයක් හදලා කන එක කොච්චර රහයිද කියලා එදාට කියයි තරුපහේ හෝටලයකින් හැමදාම කණ්ඩාම් වුණොත්. එහෙනම් පින්වත්නි, මේ අපි හිතන විදිය අනුව තමයි වටිනාකම් නොවටිනාකම් ලෝකේ තීරණය කරන්නේ. ලෝකේ ඒක පින්වත්නි සාපේක්ෂයි. ත්‍රිවිල් එකකින් යන මිනිස්සුෙකුට හොඳ සුවපහසු වාහනයක යනකොට ඒක විශේෂයි වගේ දැනුනට ඒ සුවපහසු වාහනය යනකොට අනේ පින්වත්නි ඒක විශේෂ නැහැ. ඒක මොකක්වත් විශේෂ දෙයක් නැහැ. එතකොට එන සුවපහසු වගේ යන්නේ පින්වත්නි, යම් කෙනෙකුට සුවපහසුවෙන් ගමන් බිමන් ටික යන්න ලැබෙනවා නම් එයා සසර හොඳට පින් කරලා අවුවේ කුඩයක් අටවගෙන දාඩිය දාගෙන යන්නේ නැතුව අන්න එහෙමයි කර්මයෙන් බලන්නේ. එතකොට ගරහන්න හිතෙන්නේ නැහැ. දැන් මේ ස්වාමිනාන්සලාට මේ සුවපහසුවෙන් යන්න හම්බෙලානේ. ඒකට ගරහන්න එපා. ඇයි ගරහන්න එපා කියන්නේ? පින්වත්නි, මේ භික්ෂුව ගොඩාක් පින් කරලා ඒ භික්ෂුව හොඳ සුවපහසු ජීවිතයක් ගෙවනවා. ගරහන්න එපා. කවුරු හරි මිනිසෙක් සැප පහසු ජීවිතයක් ගෙවනවා නම් ගරහන්න එපා. ඒ ගරහණියා පිනට. ඇයියා පිනක් කරලා ඒකයි මේ සුව අපහසු ජීවිතයක් ගෙවලා. අපහසු ජීවිතයක් ගෙනවා. එයාගේ පින දුරුවලයි පින්වත්නි. ලෙඩ ඇඳට වැටෙනවා. සීලය දුරුවලයි. ඒකයි සසර සීලය දුරුවල වෙලා. අපි ලෙඩ වුණාම යත් එක දුක බෙදා ගන්න යන්නේ ඒක කරන්න එපා. ලෙඩෙත් දැක්කාම හිතන්ට අනේ මේ යාගේ සීලය දුරුවල වෙලා සසර. එනිසා මගේ සීලය දුරුවල වුණොත් මටත් මේ විදියටම අනාථ වෙන්න වෙනවා. සමහරට මිහිසිල් රකින්නවා. මිහිසිල් රකින්නවා. මිහි ලෙඩ වෙන්නේ මොකද පෙර හේතුඵල ධමෙන් මේ රූපේ හැදිලා ඉවරයිනේ. මේ රූපය පරණ හේතුඵල ධමකින් හැදිලා නේ තියෙන්නේ. ඒ හේතුඵල ධම විසින් මේ රූපේ උපද්දවල ඉවරයි දැන්. පරණ දුසිල්වත්කමේ ආදීනවයක් විදියට තමයි පින්නොත් නී ලෙඩ ඇඳට වැටෙන්නේ. මේ වෛද්‍යවරුන්ගේ දෝෂයක් නෙමෙයි. බෙහෙත් තේත්වල ප්‍රශ්නයක් නෙමෙයි. ලෙඩු නවතින්නේ නැහැනේ කොච්චර බෙහෙත් තේ දියුණු කරත්. හොඳට බලන්නකෝ. දැන් මේච්චර බෙහෙත් තේ දියුණු කරා කියලා රෝගීන්ගේ අඩුවක් තියනවද? දැන් අපි මේ ලෝකේ බෙහෙත් තේ දියුණු කරන්නේ එන්නත් දියුණු කරන්නේ ඇයි? රෝගීන් අඩු කරගන්න කියලා හිතාගෙනනේ. බෙහෙත් තේත් එන්නත් ඖෂධ ලෝකේ දියුණු. දැන් ගොඩාක් දියුණුයි බෙහෙත් තේත් ඖෂධ. ඒව ඔක්කොම දියුණු කරන්නේ ඇයි? ලෙඩ අඩු කරගන්න. නමුත් අඩු වෙලාද? එහෙනම් ලෝක ධර්මයට එන්නත් වලින් අභියෝග කරන්න බෑ. ලෙඩ අඩු වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන අපි. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් මේ ඊට පස්සේ යා કૃતિමව එන්නත් බෙහෙත් තේ දියුණු කරන්න හදනව නේද? ඒක ඊට වඩා අමාරු වැඩක්. අවුලක පැටලෙනවා. ඒකයි මේ දැන් કૃતિම බෙහෙත් තේ නිෂ්පාදනය කරන්න ගින් ස්වභාවික බෙහෙත් තේ ගැන උනන්දු නැති වෙනකොට මිනිසු අභියෝගේ වැටලා හොඳට බලන්න දැනට අවුරුදු 50කට එහා පැත්තේදී මිනිස්සු ඒගොල්ලන්ට કૃતિම එන්නත් තිබුණ නැහැ. බෙහෙත් තේ තිබුණ නැහැ. මං කියන්නේ මේ බටහිර වෙදකමට නෙමෙයි මේ දොස් කියන්නේ. මේ ඔබට කියන්නේ ලෝක ධර්මයක්. නමුත් අවුරුදු 50කට ඔයාලගේ සීයලාච්චිලාගේ කාලේ දරුවෝ පින්වත්නි 10 දෙනා බිහි කළා ගෙදර. මොකුත් දුන්නේ නැහැ යම්මට. අද පින්වත්නි යම්මට ප්‍රසූත වේදනාව දරන්න බෑනේ. දරුවෝ ගෙදර බිහි කළා. නමුත් ඉහිම් බහින ප්‍රශ්න නැහැ. මිනිසුන්ගේ ජීවිත අභියෝග තිබ්බද කියලා බලන්න දැන් අදට අවුරුදු 50ක් පිටිපස්සට ගිහින් බලන්න ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ හොඳට වැඩ කරගෙන අනික අවුරුදු 100 හිටියා. එහෙනම් මේ કૃતિමත්වය ඇතුලේ විසඳුම් හොයන්න යෑම කියන එක විශාල අවුලක්. අපිව පින්නත් නේ අපිට විසඳෙන්නේ නෑ. ඒ නිසා ඒ කාලේ මිනිස්සු තිබ්බ ස්වභාවිකයි. අතක් පයක් කැඩුනත් ස්වභාවික බෙහෙත් දැම්මේ. හරි බලවත් බෙහෙත් ඒ කාලේ තිබ්බා. දැන් කොහේ හරි ගෙඩියක් ආවම මට අපි මන්නම් දෙකලා නේ. නමුත් සමහර අය මට කියලා තිනෝ දැකපු බව. ඒ ගෙඩිය වෙන තැනකට අරන් ඇවිල්ලා බෙහෙත් කරනවලු. හැබැයි මේ බෙහෙත් ඔක්කොම ස්වභාවිකයි. ගහේ වැලේ කොළ මල් ගෙඩි අරටු අරවා මේවා මුල් අරගෙන කරපු බෙහෙත් ස්වභාවිකයිනේ. එතකොට ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ පරිස්සම් වුණාද නැද්ද? පරිස්සම් වුණා. දැන් මොකක්වත් නැණි පින්නත්. එහෙනම් මතක තියාගන්න අපි මේ ලෝකයේ බෙහෙත් තේ දියුණු කළා කියලා ලෙඩු අඩු වෙන්නේ නැහැ. ඇයි ලෙඩු අඩු වෙන්නේ නැත්තේ? ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද? සසර දුසිල්වත්කම බලවත් වුණාම ලෙඩ හැදෙනවා. යම් කෙනෙක්ගේ ලෙඩ ඇඳ තියා බලන ඔයාලා දකින්න ඕන රෝගී වෙච්ච කෙනා දිහා නෙමෙයි. එයාගේ අපිරිසිදු සීලයක් එතන අරන් ආපු බවයි. එයා සසර සීලයක් දිනුන ඒතකොට මමත් මං මේ වෙලාවේ මගේ සීලේ දුර්වල වුණොත් සීලේ ශක්තිමත් නොවුනොත් මාත් ඔය වගේම අනාථ වෙනවා. අන්න එහෙම ලෙඩා දිහා බලනකොට ලෙඩා ඇතුලෙන් ඔයාලට සීලයට ජවයක් හම්බ වෙනවා. ලෙඩා තුලින් ඔයාලට සීලයට උපකාරය ලැබෙනවා. ලෙඩා තුලින් සීලයට අනුග්‍රහයක් හම්බෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා අන්න ඒ විදියට බලන්න ඔය බැල්මට තමයි පින්වත්නි සම්මා දිට්ඨිය කියන්නේ. ඔකට මාසම් දැන් අපිට පේන්නේ ලෙඩාව පේනවා, ලෙඩ ඇඳේ ඉන්න විදිය පේනවා, වටපිටාව පේනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔළුව අත ගාලා අපි දුක බෙදා ගන්නවා. බය වෙන්න එපා, අපිත් ඉන්නවනේ කියලා කියනවා. මොනවද කරන්න දෙය ඇඳලා? එයාට මොනවද කරන්න පුළුවන්? දැන් දොස්තර මහත්තයා එනවා, මෙයාව මේ බෑ, මෙයාව කරන්න බෑ, උගේ ගෙදර යන යන්න කියලා. දැන් අර යකිනෝ නෑ, බය වෙන්න එපා, අපිත් මේ වටපිටාව ඉන්නවනේ. වටපිටාව ඉඳලා යන්න මොනවද කරන්නද? එහෙම ලෙඩි කම්බුණ ගමන් කියන්න ළඟට ගිහින් ඔයා දාන්නවද? ඔන්න ඕක කියන්නේ. ඔයා දන්නවද? ඔයා දැන් ගොඩාක් ලෙඩ වෙලා.
දැන්වා ළඟදී මැරෙනවා. බය නැතුව කියන්න ඕන. දැන් ළඟදී වා මැරෙනවා. මරණය කියන්නේ අරුමයක් නෙමෙයි. අන්න එතකොට යක ඇතුළ ධර්මයක් වැඩෙන්න ගන්නවා. ඇයි මේ බොරු මේ බොරු මේ ආටෝප කතා නැන්නේද? ආ බොරු නිකන් අර මේ මේ විහිළු තහළු කතා නැන්නේ දැන් යාට. කෙලින්ම කිව්වා අවංක කතාව. ඔයා දැන් ළඟදී මැරෙනවා. දොස්තර මහත්තයා ගෙදර ඇවිල්ලා තියෙන්නේ මැරෙන නිසා. මරණ ආසයින් නයිලු දොස්තර මහත්තයට මුකුත් කරන්න බෑ කියලා කියනවා. ඒ නිසා දැන් ඉතින් මරණයට ලෑස්ති වෙන්න ඕන. ද ලංකාවේ මිනිසුන්ට මරණයට ලෑස්ති වෙනවා කොහොම හට් ගන්න විදිය. මරණ ආධාර සමිතිය සල්ලි ගන්න ඕවනේ ඔළුවට ඉන්නේ. එතකොට දැන් ඒක නෙමෙයි බුද්ධ ශාසනික ක්‍රමේ එයාට කියන්න ඕන. ඊට පස්සේ පින්වත් නිකන් මේ 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 ඉරෙද්ද කොතල වලිය දැම්මත් කමන්නේ නැහැ. මැරුණාට පස්සේ ඉතින් එයාගේ භවය සකස් වෙලා ඉවරයිනේ. ඉතින් ආයෙ මොනව කරන්නද මැරුණාට පස්සේ? කියන්න ඕන ළඟට ගිහින් දැන් ඔයා මරණාසන්න වෙලා ඉන්නේ. ඔයා මේ විදියට මරපතල විදියට ලෙඩ ඇඳට වැටිලා අද ලෙඩ ඇඳේ විඳව විඳවා ඉන්නේ. ඔයා බරපතල රෝගී තත්වයෙන් කායික වේදනා විඳින්නේ පෙර සසර ඔයාගේ සීලය දුර්වල වෙච්ච නිසා. දැන් ඉතින් සීලයක් අදිෂ්ඨාන කරගන්න. ඔයා දන්නවද සීලයක් තියෙන කෙනාගේ සීල සම්පත්තිය තමයි සුගතියට යන්නේ. සීලයක් නැති කෙනාගේ සීල විපත්තිය තමයි දුගතියට යන්නේ. දැන් අම්මා අපි වතාරින්ට අම්මට කියන්න ඕන ලෙඩ ඇඳෙද්දී. අම්මා අපි වෙනුවෙන් කළාට අම්මා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් ඉතින් අම්මා අපිව ඔළුවෙන් අතාරින්ට. අම්මා ඔළුවට හොඳට සීලය ගන්න. සිත හොඳට එකඟ කරගන්න. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. පටිච්ච සමුප්පන්නව දුක හැදිලා තියෙන විදිය අම්මා හිතන්න. කියලා ධර්මයක් කියන්න පින්වත්නි. ලෙඩවිච් එක ඇතුලේ Tamanගේ දුසිල්වත්කම ගැන කියන්න. එතකොට එයාට හැම වෙලාවකම ජවයේ බෙහෙත් පෙති නෙමෙයි හොයන්නේ. එයා හොයන්නේ සීලය. අන්න එතනට අපි වෙනස් වුණොත් බුද්ධ ශාසනයේ ප්‍රතිඵල තියෙයි. නැත්තම් ඉතින් ප්‍රතිඵල නැහැ. තොරණුයි දන්සලුයි අරමයෝ ටික තියෙයි. දැන් ඊ ටික නිතර වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඔය රොඩු ටික විතරයි. ඔය රොඩු ටික වහාම අයින් කරපු දවසට තමයි ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ. මේ නිසා පින්වත්නි ජීවිතේ බුද්ධ ශාසනයේ බලන බුද්ධ ශාසනයේ පවතින උපේක්ෂාව මම අර කිව්වෙත් ඒකයි. අර පිදුරු දාලා ලින් වහලා එතන බුදුරජාණන් සංඝයා එකතු කළා. එකතු කරලා කිව්වේ මහණෙනි දැන් ඉතින් මේ ගමින් අපි පිට වෙමු කුසගින්නේම. අර ස්වාමිනාසලට පිපාසයි. එතන එක ආඳුරු කෙනෙක් කලන්තේ දාලා වැටිලා තියෙනවා රහතන් වහන්සේ නම. ඇයි පිපාසේ දරා ගන්න බැරුව? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මහණෙනි මේ ගමින් අපි පිට වෙමු. මේ බලන්න සිරිපතුල් විහෙතනකම් පයින් උදේ කාලේ වැඩම කරලා දානි හැන්දක් නැහැ. පින්වත් මහණෙනි දැන් අපින් පිට වෙමු මේ ගමින්. ලැබීම කියන්නේ සාමාන්‍ය දෙයක්. අමුතු දෙයක් විදිහට දකින්න එපා ලැබෙන එක. ඒක අමුතු එකක් නෑ ඇත්තටම ලැබෙනකොට. ලැබෙන්නේ නැතිකොට ඔයගොල්ලෝ හිතනවා ඒක මහා අමුතුයි කියලා. මොකක්වත් නෑ අමුත්තක් පින්වත්. එතකොට බුද්ධ ශාසනයේ තියෙන මේ නොලැබීම කියන්නේ සාමාන්‍ය දෙයක්. ඔක්කොම සාමාන්‍යයි, අසාමාන්‍ය නෑ. ලැබෙන්නේ පුපින නිසා පුණ්‍ය සංස්කාරේ, නොලැබෙන්නේ පාපි අකුසල සංස්කාරේ නිසා. සංස්කාරනේ අපේ ඇතුලේ හැසිරෙන්නේ. එතකොට ලෝකේ ලැබීමද නොලැබීමද සාමාන්‍ය නම් ලොව අසාමාන්‍ය දෙයක් ඇත. මොකද්ද? මානසිකව අතහැර දැමීමයි. මානසිකව අතහැර දාන එක ඒ ඉතා අසාමාන්‍ය තත්ත්වයක්. අතහරිනවා කියන්නේ පාවිච්චි කරන්නේ කියන එක නෙමෙයි. අතහරිනවා කියන්නේ පාවිච්චි කරන්නේ කියන එක නෙමෙයි. පාවිච්චි කරනවා ලැබුණාම. ලැබුණාම පාවිච්චි කරනවා. හැබැයි මානසිකව උපාදානය කරගන්නේ. මනසින් දැඩිව අල්ලගන්නේ. මනසින් දැඩිව අල්ලගත්තට පස්සේ හොඳට පන්සල පරිහරණය කරනවා. හැබැයි පන්සල ඔළුවට තියාගන්නේ. ගියාම පාවිච්චි කරනවා. ගියාම කුටිය පාවිච්චි කරනවා, සිනසුන පාවිච්චි කරනවා, ඇඳ පාවිච්චි කරනවා, ඇඳ ඇතිරිලි පාවිච්චි කරනවා, ඔක්කොම පාවිච්චි කරනවා. හැබැයි ඇඳ ඔළුවට තියාගෙන යන්නේ බණ කියන්න යද්දි. පාවිච්චි කරනවා. ඒක තමයි හැබැයි අතෑරීම.
පරිහරණය නොකර ඉන්න එපා කවදාවත්. දැන් අපිට වෙලා තියෙන අපි පරිහරණය කරන්නේ නැහැ නේ හරියට. අපි හරියට පරිහරණය කරන්නේ නැහැ. අපි කරන්නේ හොඳ ලංකාවේ තියෙන වටිනාම පුටු සෙටියක් ගේනවා. එකල වහනවා රිදිවලි. වහලා ගෙදරට ආවම පේනවා මේ බලන්නකෝ අපේ පුටු සැටිය කියලා රිදි අයින් කරලා පේන්නලා ආයෙ වහලා දානවා. ඕන ලංකාවේ මිනිසුන්ගේ පින. ඒ කියන්නේ විපාක දෙන්නේ නැහැ පින. මොකක් හරි සසර වරදක්. ඒ මට්ටමට යන්න එපා. ලැබෙනවා පාවිච්චි කරන්න. ඒ නිසා මේ තරුණ දරුවෝ හොඳට ඔළුවට ගන්න මේ පාවිච්චි කරන්න ජීවිතේ හොඳට පාවිච්චි කරන්න. මානසින් අතහැරලා දාන්න. එතකොට ලෝකේ මොනවා වුණත් කමන්නේ නෑනේ. කොයි පැත්තට පෙරළුණත් කමන්නේ නෑ. ප්‍රශ්නයක් නෑනේ. ඒ නිසා මේ ධර්මිමුක බොහොම සරල දෙයක් මේ පුංචි දරුවෝ එමෙ ඉන්න නිසා මම සරල දෙයක් මේ කිව්වේ. ඉතින් මේක ජීවිතේට උදව් වෙයි. ජීවිතේ අලුත් විදියට බලන්න බුදුරජාණන් වහන්සේ විදියට දකින්න ලෝකේ. එතකොට යාට කවදාවත් වරදින්නේ නෑ. එනිසා ඔය පින්වත් දරුවන්ට මේ වැඩිහිටියන් හැම දිනාටම ජීවිතාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ මහරගම පන්සල පාර නොම්බර 159 52 ඒ නිවසේ පදිංචි දමින්ද සොයිසා මහත්මයා, එවැගේම ඉරේෂාද සොයිසා මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. අද මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. මේ පින්නතුන් සියලු දෙනාටම සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ කුසලානි සංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ජූනි මාසයේ දෙවන දින 20 විවාහ සංවත්සරයේ වෙනුවෙන් දමින්ද සොයිසා මහත්මයා සහ ඉරේෂාද සොයිසා මහත්මිය ආශිර්වාදාත්මක ධර්ම දානමය පින්කමක් මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්නතුන්ගේ නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව මේ දෙපළට සැලසේවා. තෙන් සුවසේම මඟඵල නිවන් අවබෝධ කරගන්නට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩි, බොජ්ජංග ධර්ම වැඩි. සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් මේ වසරේ උසස් පෙළ විභාගයේ පෙනී සිටින සෙනුකද සොයිසා පුතාටත් අනිකුත් මේ දරුවන්ටත් ආශිර්වාද කරලා තිබෙනවා. දියණියන් දෙදෙනාගේ ඇතුළු හැම දෙනාගේම ව්‍යාපාර අධ්‍යාපන කටයුතු ආදී සරුව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න මේ දේශනාව උපකාර වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණයට සම්බන්ධ වුණු සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් රමණීද සිල්වා මෑණියන්ටත්, ප්‍රේමසිරිද සොයිසා පියාණන්ටත්, අගම්පොඩි චූලරත්න මෙන්ඩිස් මහත්මාටත්, දේවරාදුර ගීතාද සිල්වා මෑණියන්ටත්, එවගේම දාසින්ද සිල්වා මහත්මාටත්, සීලවතීද සොයිසා මෑණියන්ටත්, චමින්ද සොයිසා සොහොයුරා ඇතුළු දමින්ද සොයිසා මහත්මා සහ ඉරේෂාද සොයිසා මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. මියගිය සියලුම ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා. දායකත්වයේ දරූ පින්නතුන් මේ දරුවෝ හැමෝටම මේ කුසල් අනුමෝදන් වේවා. මේ පින්වත් දරුවන්ගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා. හැම දිනාටම ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් මෙත් සිතින් ආශිර්වාද කරලා තිබෙනවා. ඒ නිසා ඒ ගැනද සිහි කරමින් මේ පින්තුන්ට ආශිර්වාද කරනවා. ලක්වාසි ලෝකවාසි ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ආශිර්වාදයක් වේවා. සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට, තවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగా మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు త్వం సదా. ఉభహమ దినాటమ తెరువన్ సరణ.
යතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සත්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මහරගම පන්සල පාර නොම්බර 159 52A නිවසේ පදිංචි දමින්ද සොයිසා මහතා සහ ඉරේෂාද සොයිසා මහත්මියතුළු පවුලේ සැම විසින්. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිස වන මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තියෙන් ජුනි මස දෙවන දින 20 විවාහ සංවත්සරයේ සමරන දමින්ද සොයිසා මහතාට සහ ඉරේෂාද සොයිසා මහත්මියට සාර්ථක යුග දිවියක් ගත කිරීමට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබන අතර එම දෙපළට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. මෙම වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සෙනුකද සොයිසා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් දියණියන් දෙදෙනාගේ ඇතුළු පවුලේ සැමගේ ව්‍යාපාරික හා අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කරනවා. ධර්ම දේශනාවට සහභාගී වන සියලු දෙනාටත් ශ්‍රවණය කරන්නා වූ පින්වතුන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිස වන උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තියෙන් පරලොව සපත් රමණිද සිල්වා මෑණියන්ටත් ප්‍රේමසිරිද සොයිසා පියාණන්ටත් අගම්පොඩි චූලරතන මින්ඩිස් මහතාටත් දේවරාදුර ගීතාද සිල්වා මෙතිනියටත් දේවරාදුර දාසින්ද සිල්වා මහතාටත් මුරුක්කුආදුර සීලවතීද සොයිසා මෙතිනියටත් චමින්ද සොයිසා සොහොයුරාටත් ඇතුළු පවුලේ සියලුම දෙනා නමින් පරලෝ සපත් සංසාරගත ඥාතීන්ටත් මේ ධර්මදානමේ කුසල් අනුමෝදන්ව භවගාමී සසර සැපවත්ව උතුම් වූ නිර්වාණාව බොහෝදේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥා නාලිකාවේ සියලුම දෙනාටත් මෙම ධර්මදානමේ කුසල් අනුමෝදන් වේවා. දායකත්වයේ දරු පින්වතුන් කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළ වදාළ පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට තව තවත් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාවත් නිදුක් නිරෝගී දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම විවාකියා ආශිර්වාද කරනවා.